විවිධ ප්‍රශ්න තියෙනවා. මන සහ සිත යනු දෙකක්ද? මලේන්ද්‍රිය යනු එහෙමද? මනෝ පුබ්බංග මා ධම්මා යන ගාථාවේ තේරුම පහදා දෙන්න කියලා විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මෙයා ඒක ආකාරයෙන් අටුවාවල විග්‍රහ කරලා තිබෙනවා. සිත මන ආදී මේ එකම දේ විවිධ ක්‍රම වලින් පෙන්නලා තියෙනවා. නමුත් එකම දේ කිව්වට ඒක තේරුම් ගන්න ඕන ක්‍රමයක් තියෙනවා. දැන් ජලය අරගන්නවා, තේ එකක් අරගන්න. දැන් මේ ජලයේ තේ වතුරලත් ප්‍රධාන කාරණේ ජලයමයි. මල වතුර ටිකක් ගත්තා. ඒකෙත් ප්‍රධාන කාරණේ ජලය. නමුත් අර ඉතාම සුළු මල පොඩ්ඩක් බොර පොඩ්ඩක් එතුණා වගේ බොර වතුර කිව්වා. අර කහට කැමති එක්තරා කොළවල තිබෙන කහට කොටසක් එතුණාම ඒක තේ වතුර කිව්වා. පිරිසිදුම වතුර කියලා එහෙම එකක් එතු ඇත්තේ තවත් වතුරම කොටසක් තියෙනවා. ඒක ජලය කිව්වා. නේද වතුර කිව්වා. ඒතකොට මේ එකම දේ මුල් කරගෙන පොඩි පොඩි දේවල් වලින් ඒකේ ස්වභාවය වෙනස් වෙන නිසා ඒකට වෙන වෙන නම් යොදනවා. චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතන මනීන්ද්‍රියන් විඥානං මේ විදිහට නම් තියෙනවා. මේ හිත මුල් කරගෙනම කියවෙන ඒවා. එතන මේ විදිහට මේ විග්‍රහ කරනකොට ආරම්මණං මීන මානං ජානාතිති මනෝ කියලා මේක විග්‍රහ කරනවා. අය අටුවාව ඒ අරමුණ මේ අය කියලා මනිමින් මෙන් දැනගන්න අර්ථයෙන් මනෝ කියනවා කියනවා හිතට. ඒ හිතේ ස්වභාවයක් කියලා ඒක දකිනවා. එතකොට ආරම් ඒ වගේම ප්‍රභාස්වර මිදම් වික්කවේ චිත්තං ආරම්මන විජානන ලක්ෂණං චිත්තං කියලා චිත්ත කියන්නේ විජානන ලක්ෂණය. දැනගන්න ලක්ෂණයට හිත කියනවා. මනිමින් මේ දැනගන්න අර්ථයේ මනෝ කියනවා. දැන් මෙහෙ විග්‍රහ කරලා පෙන්නනවා විද ක්‍රමවලු. ඒ මොකද වෙන්නේ? ආර ප්‍රභාස්වර මිදම් වික්කවේ චිත්තං චිත්ත කියනවා ප්‍රභාස්වරත්වයේ හිතේ පිරිසිදු බව. උපරිම පිරිසිදු බවක් තියෙනවා නම් ඒකට කියනවා චිත්ත. ඔබ නියම විදිහට පහල ඉන්නේ අරිහත් උන්වහන්සේ ප්‍රභාස්වර චිත්තේ. ඒකේ රාග නැහැ, ද්වේෂ නැහැ, මෝහ නැහැ. ඒ නිසායි ප්‍රභාස්වරයි කියන්නේ. රාගක් සේ වුණාම, ද්වේෂක් සේ වුණාම, මෝහක් සේ වුණාම සිත ඉවර වෙන්නේ නැහැ. රාග, ද්වේෂ, මෝහ කියන්නේ ආගන්තුක උපක්ලේශ තුනක්. අපි අර කහට වතුර, මඩ වතුර, නැන බොර වතුර ආදී වශයෙන් කිව්වේ වතුරට විවිධාකාර අපද්‍රව්‍ය හරි මොනවා හරි අමුතු දෙයක් එකතු වෙච්ච නිසා ඒ නමින් කතා කළේ. අන්න ඒ වගේ මේ චිත්ත කියන අවස්ථාව ගොඩනැගෙනකොට ඒ ගොඩනැගෙන චිත්ත කියන එකට අමතරව ආගන්තුක උපක්ලේශ වශයෙන් විවිධ දේවල් එකතු වෙනවා. අන්න ඒ එකතු වෙන්නේ මොනවා නිසාද? අවිද්‍යාව, තෘෂ්ණා කියන මේ දෙකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන කොටසකුත් තියෙනවා. ඒ වුණා කහට ගැන්වුණා. ඒ කහට ගැන්වෙනකම් මේ හිතේ එකතු නැතිනා විපාක වශයෙන් එන හිතේ ස්වභාවය. දම්පිති කර්ම වේගික විපාකයක් වශයෙන් හිතක් හට ගැනීමට පටන් ගන්නවා. ඉෂ්ට හෝ අනිෂ්ට අරමුණක් ඇවිදilla හිතට එන ආකාර ක්‍රමයක් තියෙනවා. ඒ 15 වෙනි චිත්ත කියන අවස්ථාවක් විතරයි මේ ප්‍රභාස්වර විදම් බිකවේ චිත්තං කියලා පෙන්වන්නේ. හැම වෙලෙම චිත්ත මනුස්සෙ ඉන්න නැහැ. සත්වෙන්නේ චිත්ත කියන අවස්ථාව නෙවෙයි එන්නේ, කහට ගැන්විච්ච අවස්ථාවම තමයි. කහට ගැන්වෙන එක ඉවර කරන සුද්ධ කරපු අවස්ථාවක් අරිහතුන් වහන්සේගේ චිත්තේ තියෙනවා. කහට ඔක්කොම ඉවර කරලා අනික් අයට විපාක වශයෙන් කහටක් එනවා, සංඛාර වශයෙන් යලි කහටක් ගොඩනගනවා. ඔය ක්‍රම දෙකේ ඉන්නේ. ඒ විපාක හිත සුද්ධයි කියන්නේ බෑ. නමුත් ඔය භවාංග හිත ප්‍රභාස්වරයි කියන්නේ නැහැ. පෙන්නනවා විවිධාකාර අදහස් වලින්. නමුත් ඒ ගැලපෙන්නේ නැහැ. අටුවා මතය, ආචාර්යවාදය. ප්‍රභාස්වර හිත විග්‍රහ කරන්න ගියාම පටිසන්ධි හිත ප්‍රභාස්වරයි, එවනනම් භවාංගයේ ප්‍රභාස්වරයි. එහෙම කියනවා ප්‍රභාස්වර නම් එහෙම, භවාංගේ නම් පටිසන්ධිය ප්‍රභාස්වර වෙන්න ඕනේ. එහෙනම් රාගක්සේ, දේසක්සේ, මෝහක්සේ වෙන්න ඕනේ. ඒකෙන් උප්පත්තියක් ලබා දෙන්න විදියක් නැහැ. උපදින්න හේතු වෙන රාග, දේස, මෝහ එතන නැත්නම් අවිද්‍යාවත් එතන නැහැ. එහෙනම් විපාක සිත්තියක් වශයෙන් අර කහට දුරු කරපු ක්‍රියාසිතා කියන සත්‍යයටපත් වෙච්ච කොටසක් තියෙනවා. අන්න එතෙන්දී ප්‍රභාස්වර චිත්තයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි කර්ම විපාක වශයෙන් එනවා නම් එහෙම යම් කිසි සිත්තයක් ඒකේ රාග, දේස, මෝහ නැහැ. නමුත් කිල්ටි ඇති කරන්නා වූ දුක්ඛ වේදනා එක්ක ඇති වෙන්න පුළුවන්. එහෙනම් එතකොට ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියලා සියලුම සිත්වල සාධාරණ වෙන්නේ මූලිකම චෛතසික හතක් තියෙනවා. ඔය හතත් එක්කම මේ දැනෙන ස්වභාවයක් ඇති. චිත්ත වලට ඒකත් එක්ක එකතු වෙලා හිටන් පළවෙනි ආකාරයෙන් දැනෙන එක අභුහම්. මොකද දැනන්නේ හිතට හිත දැනෙනවා. අන්නේ ගා මූලිකම ප්‍රවාසන චිත්තේ ස්වභාවය. ඉන්න බව දන්නවා. ඒ කියන්නේ හිතක් තියෙන බව දන්නවා. දැනෙන බව දන්නවා. ඔන්ඩෝඩිය තමයි මුලටම තියෙන්නේ. දැනෙන්නේ මොකද කියවහම දැනෙන බව දන්න එකෙන් තමයි එක එක කියව මනෝ කියලා ගොඩ ගහගන්න. ඒක දැනෙන බව දන්න නිසා ඒ දැනෙන බව දන්න ස්වභාවයේද ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් කියන මේ ඉන්ද්‍රියයන්ගෙන් හෝ මනසතර ධර්ම කියන තව බාහිරින් එන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ ඒක එහෙම යම් කිසි දෙයක් අරමුණු වුණාම මේ ඉන්ද්‍රිය මාද්දී අර දැනෙන බව දැනගන්න පුළුවන් දැනෙන බව දන්න හිතන අන්නේකට ඒක දැනෙන්න පටන් ගන්න. ඒ දැනෙන ස්වභාවය නිසා අරමුණු වෙනකොට දැනෙනවා. ඒතොර දැනෙනකොට ඔය බුද්ධිලා අවධානය මේ පැත්තට යොමු කරනවා. යොමු කරපුවාම මේ රූපයක් මේ ශබ්දයක් මේ ගන්ධයක් මේ රසයක් මේ ස්පර්ශයක් මේ මෙහෙම දෙයක් වෙන් කරලා දැනගන්න. අන්න මනමින් මෙන් දැනගන්නවා කිව්ව අරමුණ ඒකයි. ආරම්භන මීනමාන ජානාතිති මනෝ කිව්ව ඒකට. ඔන්න හිතේ ස්වභාවයට අමුතු දෙයක් එකතු වුණා. දැනෙන ස්වභාවය තිබුණා. ආහිර ආරමුණක් ආවුවාම ඒ දැනෙන ස්වභාවයෙන් දැනගත්තා මේ අහවල් එක. මේ විබන් જાති එක. අන්නේම නිගමනයක් කරගන්න. ඊට පස්සේ ඒක අවිද්‍යා සහගතව නිගමනය කළොත් එහෙම. ආත්ම දෘෂ්ටියෙන් නිගමනය කරනවා. ඇති දෙයක් හැටියෙද? සම්පින්නෙ වෙච්ච ඒකීය වස්තුවක් හැටියෙද? ඒ විදිහට සමහර ලාට දෘෂ්ටිගත වෙලා ගන්නවා දැනගන්න කොට. ඒක දෘෂ්ටියත් එක්ක ගන්නොත් එහෙම තමයි අවිද්‍යාව සහගතයි. එතන මනෝ කියන එක මානසං හදයන් ඔතෙන්ද වැටෙන විදිහට මුල පුරනවා. ඒ සමග එකතු වෙන්නේ එක වැළෙන්නේ එක ගැටෙන්නේ මුලාවටපත් වෙන ක්‍රියාවා සිද්ධ වෙන්නේ හේතු වෙන විදිහේ ආරම්භක මානසිකත්වය ගොඩනගිනවා අවිද්‍යාව සහගත වුණොත් එතෙන්දී. එතන වෙන්නේ මොකද ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිල්ටි වෙන්න පටන් ගත්තාම ඇති වෙන වෙනස. එහෙම වුණොත් මොකද වෙන්නේ? මානසං කියලා. ඒ මිනුම් දණ්ඩේ මැනගත් රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ධර්මයේ කියන මොන හරි කොටසක් ඇතනම්. ඒක සමග එකතු වෙනවා මොක හරි වමනාවක. යම් කිසි කටයුත්තකදී ඒක සමග වැදෙනවා. හැබැයි වැදෙන කටයුත්ත යහපත් එකක් නම් ලෝකයට යහපතක් කරන්න ඒකේ අවශ්‍ය දෙයක් නම් ඒක පව් නෑ. ඒක යහපත් හිතක් වෙනවා. එතකොට සසල ගමන්ට හේතු වෙනවාද කියන කියන්නේ තවත් ඉස්සරහට ආපුහම. ඒක ලෝක සම්මතිය හොඳ හිත. කරුණාවන්ත, මෛත්‍රීවන්ත, ආර්ය කරුණාවෙන් ආර්ය මෛත්‍රී යුත හිතක් වෙනවා. හැබැයි මානසම් භාවයේ ඉක්මවන්න බෑ. ඉනිහට ගියොත් තමයි කෙලෙස් වලට සම්බන්ධ වෙන්නේ. අර ඒක තුන කාරණේ මොකද්ද බලපුවාම රාග දේශ මොහතාගත කාරණයක් ඉච්ඡ කරන්න හිතින අවිද්‍යාවෙන් ගොඩනගෙන නම් මුලදී හදයන් කියන අවස්ථාවට හිතපත් වෙනවා. හිතවත්කම් ඇති වෙන එක. හෘදයාංගම හිත. බැලුණු හිතක් ඇති වෙනවා. කොතෙන්ද හරි. අන්නේතර හිත තවත් කිල්ට උනා. රාගයෙන් කිල්ට උනා. ඊට පස්සේ පණ්ඩරම් පණ්ඩරේ තියෙනවා කියලා අපි ඔබට කියනවා සිංහලෙන් අපේ වචනේ පණ්ඩරම් කරනවා. ඒක පණ ගන්න ගන්නවා. ප්‍රබල කර ගන්නවා. බලවත් වෙනවා. ආසේවල පත්ති ලබ ලබා බලවත් වෙනවා කියන එකනේ බලවත් වෙලා නැහැ පණ්ඩරම් වෙනවා. ඔය පණ්ඩරම් කියන වචනේ පෙන්න ගුහම ඕකට පෙන්නවා බවාංග හිත කියලා සමහර අටුවාවල අටුවාංග ආචාර්ය වාදවලට උඹ දාලා තියෙනවා. ඒක ඉතින් ගැලපෙනවාද කියලා මට නම් හිතන්න අමාරුයි. ඒ හිත පණ ගැන්විලා බලවත් වෙලා එනකොට මනෝ මන ආයතන අන්නේ මේ මැලගත් එකේ ආයතනයක් කරගන්නවා. ඒකේ අවශ්‍ය ඉන්ද්‍රිය යලි යලි ඒක බලාගෙන ඒකට යොමු කරගෙන ඒදි ඇතුළට වැටෙනවා. ඒක අග්‍ර කරගන්නවා මනී ඉන්ද්‍රිය. විඥාන අන්නේ එතකොට ඒ විඥානය පාටපත් වුණාට පස්සේ ඒ හටගන්නේ විඥානයේ කෙලෙස් සහිත එක තමයි ඒ අවිද්‍යාව වෙන හටගන්නේ. ඒක රාග දේශ මොහොත සහිත වෙනවා. එතන විඥානයේ යමක් දැනුම් දෙනවා ඇත්තක් නැන්නේ මායාවක් ඇත්තක් කියලා පෙන්නුම් කරනවා. විඥානයේ මායාකාරීත්වය කිව්වේ ඒකයි. මැජික් කාර්යයක් වගේ නැති දෙයක් ඇතිසේම අවලා පෙන්නනවා. ඒක ඇතිසිය බාලා පෙන්න එක කියලා දැනගන්න හේතු වෙන ඥානිය නැත්නම් ඒක එහෙම එකක් කියලා හැවටෙනවා. ඇති දෙයක් හැටියෙදම හිතනවා. එතකොට ඒක පිළිබඳව වැඳිලා ඒකෙන් යාර්ථි ආස්වාදයක් ගන්න බලාපොරොත්තු වෙන ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙන ඒක පවත්තල වටිනාදියා කියන නිගමනය කරනවා අර අවිද්‍යාව බලවත් වෙලා. හැබැයි වටිනා කියන නිගමනය දුන්නේ අවිද්‍යාවේ නිගමනය මිසක් වටිනවා කියලා වටිනාකමක් අහලා බලලා නෙමෙයි. ලෞකික වශයෙන් මේ බල වශයෙන් ඔහුට ප්‍රයෝජනවත් කියලා හිතන්නේ මොනවද? පංචකාම ආස්වාදයේ මුල් කරගත්ත ලෝක ආස්වාදයේ බැඳීම මුල් කරගත්ත සංකීර්ණ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද? අන්නේ ප්‍රිය මధుර ස්වභාවය හරි වටිනවා කියලා ගත්ත අවිද්‍යාවේ නිගමනයේ පිට තමයි ඊයවට ප්‍රයෝජන දෙනවන. ඒවට ආධාර කරනවා නම් අර ආපු දැනීම. ඒක අල්ලගන්න බලනවා, ඒ අරමුණ අල්ලගන්න බලනවා. ඒකේ බැඳිනවා. බැඳෙනකොට ඒකේ උරුම ස්වභාවය සිද්ධ වෙනවා, කැඩෙනවා විදිලා විනාශ වෙනවා, කඩනවා විදිලා විනාශ කරනවා, කැඩී බිඳී විනාශ වී යනවා. ඒකේ හැටි. එහෙම එකක් තමයි වටිනවා කියලා අල්ලගත්. හැබැයි එහෙම වෙනාට කැමති නෑ. කොච්චර අකමැති වුණත් වෙනවා. ඉච්ඡසේ වාදීන්නේ නෑ ඒවා. එතකොට මොකද වෙන්නේ? ඒකෙන් අසහනකාරී මානසිකත්වයක් එනවා, දැවෙනවා, දැවෙනවා. ඊට පස්සේ වහිනවා තරංකාරීත්වයෙන් ඒක කොහොම හරි ජය ගන්න. කැඩෙන්න පටන් ගන්නවා. තරංකාරණ පටන් ගන්නවා. එතකොට දූෂ්‍ය මානසිකත්වයක් ඇති වෙනවා. විවිධාකාර දස අකුසල් කරන්න හේතු වෙන්නා වූ මානසිකත්වයේ හිතවිලි ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයෙන් ක්‍රම කරගෙන අන්තිවල පාප දූෂිත තත්ත්වය දෙනකම් මානසිකත්වයක් ගොඩනැගෙනවා. මේ සිද්ධ වෙන ක්‍රමවේදී. යම් දවසක මුලදී පටන් ගන්නකොටම අවිද්‍යාව අවිද්‍යාව හැටියට වටහාගෙන තිබුණා නම් ප්‍රඥාව පහළලා තිබුණා. අර වේදනා සංඥා වශයෙන් එන මූලික දැනීම හිතට චිත්තකින් අවස්ථාවක් තිබෙන එකට මනෝ කියන එකත් එනවා. අර විපාක වශයෙන් එන විපාක පද්ධතිය හැදිලා තියෙන හැටි. ඒක ඇදලා මානසං කියන අවස්ථාවේදී ඒක සම්බන්ධ වෙලා හිටන් ඒ මොකක්ද ආවේ කියලා දැනගන්නවා. ඒකට හදයන් කියන අවිද්‍යාවෙන් සහගත වැඳීම එතන ඉඳන් එන්නේ නැතුව යනවා. විද්‍යාව නැන්නා විද්‍යාව පහළලා තිබුණොත් විද්‍යානුකූලව දැක්කෝ. ඊට පස්සේ දැකපු දේ පිළිබඳව දයාවෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් යම් කටයුත්තක් කරන්න පුළුවන්ද? අන්න ඒකට වහින් නිගමනයක් එතන ඉඳන් එනවා. නැන් දයාව කරුණාව අනුකම්පාව කියන්නේ හිතවත්කම නෙමෙයි. මිත්‍රත්වය යන යමක් ඇද්ද සංගණිකා දෝෂ සහිතයි. ඥානවන්තයෝ කෙසේවත් ඕක අනුමත කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ලෝකයා මිත්‍රත්වය කියන්නේ මෛත්‍රිය කියලා හිතා ඉන්නේ ඕකට. ලෝකයාගේ මෛත්‍රිය නම් මිත්‍රත්වයයි කියලා ඒ අය නිගමනයක් කරගන්නවා. මිතුරුකම තමයි හොඳ කියලා. අන්නේ හදයන් වෙන එක හොඳයි කියන එක ලෝකයාගේ සම්මතය. හිතවත් වෙන එක සම්බන්ධ වෙන එක මිතුරුකම හැටියට හිත මිත්‍රයා හොඳයි මේ ආදි වශයෙන් ගන්නවා නිගමනය. මිත්‍ර ධර්ම කියලා යමක් ගැටනා ලෝකේ යමකෙද මිත්‍රයෙට වරිණාදීයක් තියනවාද බලපුවා. මුලාව නිසා නිගමනයක් තියනවා තියෙනවා කියලා. ඒ නිසා ඒකේ නිගමනය තමයි ලෝකයා හදාගත්ත මිතුරුකමක් තියෙන්නේ. ඔය මිතුරුකම ලෝකයා හිතා ඉන්නේ මෛත්‍රිය කියන. බුදුරන් වහන්සේ දේශනා කරනවා ඕක මෛත්‍රිය කියලා කියන්නේ නැහැ. ඕක සංවේදිකා දෝසයික ඥානවන්තය අනුමත කරන එකක් නෙමෙයි ඔය මිත්‍රත්වය. එහෙනම් නියම දයානුකම්පාවක් තියෙනවා මිත්‍රත්වය. මොකද්ද? යම් කිසි කෙනෙකුට නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන යම් කිසි බල සකස් කිරීමක් ඇතනම් ඊට අවශ්‍ය කරන්නා වූ හිතන කියන කරන වැඩපිළිවෙලක් පටන් ගත්තොත් ඒ සඳහා කටයුත්තක් කරනවා නම් මෙන්න මේක නියම දයාවයි කරුණාවයි අනුකම්පාවයි. එහෙනම් මේක අබුද්ධෝත්පාද කාලේ නෑ කිව්වේ ඒකයි. මොකද නිවන කියන මාත්‍රයක්වත් වටහා ගන්න පුළුවන් කමක් නෑ අබුද්ධෝත්පාද කාලේ. ඉතින් කොහොමද කෙනෙක් නිවන්ටපත් කරන්න යමක් කරන්නේ? නිවන්ටපත් කිරීමට කටයුතු කරන්න කොමනවා කරන්නේ? නිවන කියන වදනේ මාත්‍රයක්වත් අදහසක්වත් දෙන්නේ නැති කාලෙක. ඉතින් මේ බුද්ධ ශාසනයේ පවතින කාලයක විතරයි ආර්ය මාත්‍රිය පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක. එහෙනම් නිවන අහකරව ආර්යයන්ගේ මෛත්‍රියක් නැහැ. යම් කිසි මෛත්‍රියක් නම් තියෙන්න ඕනේ. අනේ මේ සසර සරණ අනාථ වැඩපිළිවෙළක් නේද මේ යන්නේ. ඒකේ විද්‍යාමානින් ජාතිවල අවස්ථාන ඉද මේ විවිධාකාරයෙන් පේන්නේ. ඒ ජාති පිළිබඳව ජරාවට මරණයට පත් වෙලා වෙනසිරෙන ජාතියක් අරගහගත්ත ඒ ජාතිකයේ අද මෙහිදී මේ පුද්ගලිකත්වයේ විද්‍යාමාන වෙනවා. ඒ විද්‍යාමානලා තවත් මේ අවිද්‍යාව තුරම කරක් ගන්න ගියොත් එහෙම ඒ කටයුතු කරන්න ගියොත් මේ පුද්ගලයා කොතනින්ද කෙලවර වෙන්නේ? මේක කිවිලා ආයි කුණුවලක බදා ගන්නවා. ආයි කුණුවලකින් ගොඩ නැගිලා එනවා. ආයිතරය බලපහම කරගත පාප කර්මයක් එහෙම තිබුණොත් සතර අපාගත කුණුවලක් වශයෙන් තමයි පුද්ගලත්වයේ ඊළඟ විද්‍යාමාන වෙන්නේ. මෙතනින් මැරලා ගියා. හොඳයි කියන එක කරගෙන ඉරිය සුගතියක විද්‍යාමානී පුද්ගලත්වය. කෝකේ විද්‍යාමානව කැමසේ පවත්තලේ බැරි කයක් අරගෙන ඒකේ ඉඳලා මේ ලෝකෙට බැඳිලා බුලාටපත් වෙලා මම කරන්න මගේ කරන්න හදලා දුක් විඳලා වැහිලා මැරිලා යනවා මිසක් කවදාවත් සැනසුමක් නැහම් වෙන්නේ නැහැ මේකේ සත්‍යයගේ හැටි. ඉතින් මෙන්න මේ தත්ත්වය කියා දෙන්න පුළුවන්. ඔහුලත් මේ අවබෝධය ආවොත් අනේ මේ සසර කියන්නේ හොඳ එකක් නා නෙමෙයි මේක මේ අසාර එකක් නේ කියලා දැනගත්තොත් ඔහුට මිදීමේ මාධ්‍ය හම්බ වෙනවා. අන්නේ සදා මං යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඇත්නම් මෙන්න මේ සදා වෙහෙසෙනවා කටයුතු කරනවා. ඒ සදා යමක් හිතියෙද්ද කීයද්ද කලෙද්ද ඒක නම මම අත්හරින්නේ නැහැ. ඒක කරලා දෙනවා. මට පුළුවන්කම්. හැබැයි ඒ සදා මං කැප වෙලා ඉන්නවා කියලා හේතුවක් නැහැ. හැබැයි ඉන්න කාලේ අපතේ අරින්නේ නැහැ. ඔන්න ඔය ටික අප්‍රමාදෝ යහපත කරලා දෙනවා. ඔන්න කටයුතු දිනන ඔබ කියනවා ආර්ය මෛත්‍රියේ මෙත්තා සහගත හිත කියන්නේ උදින් හිතින් පටන් ගන්නකොට. ඊටනම් කාය කර්ම වදී කර්ම සිද්ධ කරගෙන යනකොට කරුණා මුිතා උපේක්ෂා කියන මේ ගුණ පූර්ණ වෙලා සතර බ්‍රහ්ම විහරණ වැඩෙනවා. ඒක තමයි ඒ ක්‍රමය. ඉතින් අපි දකින්න ඕනේ මේ විඥානයේ දෙආකාරයි. එකක් තමයි මේ ලෝක විපාක වශයෙන් පහළ වුණේ මොනවටද? ඇයි ඇහැ පහළ වුණේ? ඇයි කන පහළ වුණේ? ඇයි නාසියක් පහළ වුණේ? ඇයි දිවක් පහළ වුණේ? ඇයි කයක් පහළ වුණේ? ඇයි ලිංගේන්ද්‍රියක් පහළ වුණේ? මොනවා කරන්නේද? රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ ආග්‍රහණය කරන්න, රස බලන්න, පාත ලබන්න මේ කර ඉන්ද්‍රිය පහක් පහළ කරගන්න. ඒ කියන්නේ හිතන්න මනේ ඉන්ද්‍රියක් පහළ කරගන්න. දැන් මේක විපාකස්කන්ධයක් වශයෙන් හටගත්ත පෙර භවයක ඒවා හොඳයි ඒකට අවශ්‍යයි කියන බලාපොරොත්තු මුල් කරගෙන. ඒක තමයි අවිද්‍යා සංඛාර කියන දෙකෙන් යුක්ත වෙලා අවිද්‍යාව නිසා ඒවා හොඳයි කියන නිගමනය කරලා මීට පෙර භවයක හිතේ කයෙන් වචනයෙන් ඒ හොඳ දේ ලබා ගැනීමට පාත්වා ගැනීමට කටයුතු කරලා සංඛාර ගොඩනගලා ඒකෙන් ගොඩනගුණු යම් කිසි ස්වභාවයක් ඇද්ද ඒ ගති ස්වභාවයේ තණ්හා ඔසෙන් ඇලිලා උපාදාන වශයෙන් බැඳිලා ඒ බවක් නිර්මාණය කරගත්තා නම් යම් කාලෙක ඕකට කියනවා පෙර භවයේදී හේතු වශයෙන් අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන බව කියලා මෙන්න මේ ටික සකස් කරගත්තා මෙන්න පෙර භවයේදී කරගත්ත හේතු ඒකේ ඵලයේ වශයෙන් පටිසන්ධිය ගෙන දෙන විඥානයක් පහළ වෙලා නාම රූප කියලා ඒකේ අවති කරන ගතක් හිතකුත් පහළ වෙලා සලායතන කියලා ඇසකරන දිවනාසී ශාරීරිය මන කියන ඒ ගති වැඩ පිළිවෙලටම ඉන්ද්‍රිය ටිකක් පහළ කරගෙන ඒක ස්පර්ශ කරමින් ඒ ආයතන කරගත් එක ගත වැඩ පිළිවෙල කරගෙන ඉදිරියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මෙවාමේ ඉන්ද්‍රියට ස්පර්ශ කර කර එතන වේදනා කියලා ඒකෙන් ලැබෙන යම් වින්දනයක් ඇද්ද ඔය වින්දනයේට හිමිකාරී කැටිට විද්‍යාමාන සත්‍යය එන විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා විපාකස්කන්ධයක් ලැබුවා. එන අදත්මේ තියෙන විඥාන නාම රූපින හිතයි ගතයි දෙකයි. ඒකේ තියෙන මේ ඉන්ද්‍රිය ටික තමයි ගත කිව්ව අසකර දිව රසේ ශාරීරිය කියන මේ ගතයි. මනාන්තරයි මනින්ද්‍රියත් එක කිව්වම හිතයි ගතයි කිව්ව ගැටි කරනවා. ඔය හිතගත දෙක අරගෙන ඒ අරමුණු ස්පර්ශ කරලා හිටන් ඒකෙන් වින්දනයක් ලැබලා දැනෙන තත්ත්වෙට පත් වෙන හරිය විපාකය. මෙන්න පෙර භවෙන් හදාගත්ත හේතුයේ ඵලය. ඔය ඵලයේ දැන් හදාගත්ත එක වලක් කාලේ වැය මැරෙනකම්. අරිහත් ත්‍රිපත් උනත් ඔය ටික තියෙනවා. ඔය වින්දනේ එනවා. ඔය වේදනාව සැප වශයෙන් හරි දුක් වශයෙන් හරි උපේක්ෂා වශයෙන් හරි දැනෙනවා. ඔතෙන් දැනුණා මොකද කරන්නේ? ඒක හොඳයි වටිනවා ඔය පස්සේ යන්නේ ඒක හොඳයි ඒ ආස්වාද පස්සේ හබා කියලා තව තවත් ගොඩ ගහගන්න එක හොඳයි කියලා එහෙම අදහසක් තිබුණොත් ආයිත් අවිද්‍යාව ගොඩ නැගෙනවා. ඒ අවිද්‍යාවෙන් ආයි හිතන්න කියන්න කරන්න පටන් ගන්නවා අවිද්‍යාව සහගතව. එතන අවිද්‍යාව සහගත හිතන කියන කරන වැඩ පිළිල කරනකොට ලෝක සම්මත විවිධ ගති ලක්ෂණයන් ගොඩ නැගිලා එනවා. ඒ වට තණ්හාවෙන් ඇවිලා උපාදානයෙන් බැඳලා ඒ බවටපත් වෙනවා. ආයිසරයක් අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව කියලා Nirodhi හේතු පහකීම හදාගත්තු. ආයිසරයක් ඊළඟත් බව වළක්වන්න බැහැ. ඵල පහක් වශයෙන් විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා ඵල පහක් ආයිසරයක් සකස් කරනවා. මේකද කියනවා යම්කිසි කර්මයක් කරගාම කර්මයයි විපාකයයි. එයා සසර හේතුවට ඇතින කර්මයේ තමයි ගොඩනැගුවේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව කියලා. අන්නේ කර්මයේ ගුණනකාගත් එකේ විපාකයේ තමයි පස්සේ කාලෙකදී විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා ඵල දු සකස් වුණේ. ඕක දකින්න කර්මයයි විපාකයයි කියන්නේ ක්‍රමයේ. ඔය පටිච්ච සමුප්පාදයේ තව පැත්තක්. පටිච්ච සමුප්පාදයේ ඒ ක්ෂණයක හේතුඵල ක්‍රියාදාමයකුත් වෙනවා. ඒ මොහොතේ තියෙන ක්‍රියාදාමය දෙක මේක සූක්ෂම වෙනවා. කර්මයයි විපාකයයි කියන දෙක විග්‍රහ කරනකොට ඔගේ කොටස් 6 විදිහට විග්‍රහ කොටස් 12ක් ওই විදිහට විග්‍රහ වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මෙයා විග්‍රහ කරලා දැනගන්න ඕනේ මහා සාගරයේ වැස්සවාගේ දින පරිත්‍යාමපාදී එක පැද්දක් අරගෙන ඒක පොඩි පුංචි කෑල්ලකින් විග්‍රහ කරන්න බෑ මෙච්චරයි පරිත්‍යාමපාදී කියන්නේ. ඒ පරිත්‍යාමපාද ක්‍රමවේදින් කර්මයයි විපාකයයි හැදෙන හැටි. ඕක හැදෙනකොට කියනවා කම්මා විපාකාවත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති එවන් ලෝකෝ පවත්තති. ඔන්න පරිත්‍යාමපාදී කර්ම විපාක බෑ. කර්ම විපාක වශයෙන් ක්‍රියාත්මක ක්‍රමවේදී. හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන මොහොතින් මොහොත ක්‍රියාත්මක වෙන වේදියක් තියෙනවා. ඒක ඒ මොහොතේ හේතුවද ඒ මොහොතේ ඵලය වශයෙන් ඇහි බී ගන්න මොහොතේ හේතුඵල සම්පින්නණයක් කියනවා. ඒක අතිසූක්ෂමයි. ඒකත් පරිත්‍යාමපාද ක්‍රමයේ ක්‍රමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේකේ ටිකට හරි ගැඹුරුයි. ඔය තෝරා ගන්නකොට මේ කියන ස්වභාවය. ඉතින් මන සිත කියලා කියන්නේ ඔය ආකාරයෙන් චිත්ත මනෝ විතරක් නෙමෙයි ඒකේ ටිකට වෙනස්කම් නිසයි කියන්නේ. මානසං කියලා කියන්නේ තව අවස්ථාවක් ඒකේ බැඳුණක් මැලගත් දෙයක. හදයන් කියන්නේ ඒකත් එක්ක තිරා විමිත්‍ර වුණා. හිතවත් වුණා. පණ්ඩලං කියන්නේ ඒක පනපුවා ගත්තා ඒක බලවත් කරගත්තා. මනෝ මනේ ඒතර මනෝ හදයන් පණ්ඩලං මනෝ මන ආයතන. ඉතින් මනෝ කියලා හිතන් ඒ මැලගත් එකට දැන් හිත හදාගත්තා හිතේ මයිනේක. දැන් හිතේන බව නෙමෙයි දන්නේ. හිතර වැටෙන බව තියෙනවා. මට පේනවා. පේන නිසා හිතක් තියෙන බව වැටෙනවා. ඇහෙන නිසා හිතක් තියෙන බව වැටෙනවා. ඔය ආදි වශයෙන් දැන් නිගමනය කරනවා. මනෝ මන ආයතන කරගෙන මනීන්ද්‍රිය ඒකම ඉන්ද්‍රිය කරගන්න මනීන්ද්‍රිය කරගත්තාම ඒක අග්‍ර කරගත්තා. ඒතරේ තියෙනවා විඥාන. විඥාන හටගත්තා කියලා කියන්නේ අන්න ඒකවල තමයි අර ආව අවිද්‍යාවෙන් ආවනම් හටගත්ත විඥාන අවිද්‍යාව සහගතයි. හැබැයි විපාක වශයෙන් ආව විඥාණයෙන් හටගත්තේ වා තියෙනවා. අපි ඉතලා ওই ටික බලන්න හදාගත්ත ක්‍රමවේදී ආස්වාද විදීමේ යම් කිසි ක්‍රමයක් තියෙනවද? සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන මේ වේදනා වගේ දුක් වේදනා බලාපොරොත්තු නොවුණා සැප වේදනා බලාපොරොත්තු වෙනවා. දුක් වේදනාවට මූණ දෙන්න ඒක සිද්ධ වෙනවා. මෙන්න මෙතන සැප වේදනාවක් යම්තරක බලාපොරොත්තු වුණාද? අන්නේ වේද බලාපොරොත්තු මුල් කරගෙන. ඒ වින්දනේ ලබා දීමට අවශ්‍ය වැඩ පිළිවෙල තමයි මේ නාම රූප පද්ධතිය කියලා හදලා තියෙන්නේ. දැන් ඕක වේදනා කීතර නිකන් ක්‍රියාත්මක වෙන වැඩ පිළිලක් තියෙනවා. ඒ වේදනා වින්ද මොකේකින්ද? හදාගත්ත මවාගත්ත ලෝකයකින්. තමන්ට ඕන හැටියට ගොඩනගාගෙන తాවකාලිකව හදාගත්ත ලෝක ස්වභාවයක් තියෙනවා සම්මතය. අන්නේ සම්මතිය ගොඩනගා ගත්තා. ඉතින් ඒකේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා, මනවලණය. ඒව හැදෙන ක්‍රමවේදියක් හදාගත්තා. හදාගෙන සම්පින්නණයෙන් එකක් වශයෙන් අරගත්තාම ආත්ම දෘෂ්ටියෙන් අරගෙන ඉතින් ඒකේ ආස්වාදෙ විදිහට තමයි සසර ගමනක් හදාගෙන සත්‍යයයි ගමන හැදිලා තියෙන්නේ. ඉතින් ඊ සෙල්ලකින් හදාගත්ත අවිද්‍යාවෙන් හදාගත්ත එක තමයි දැනුත් මේ කය කිව්වේ හිත කිව්වේ. ඉතින් ඒකේ ක්‍රියාවලිය තියෙන කම් මේ ශක්තිය ක්‍රියාත්මක වෙවි හිත නිපදවනවා ගත නිපදවනවා. නිපදව නිපදව ගෙවි ගෙවි යනවා ශක්තිය. ඉතින් හිත ගෙවෙනවා ගෙවෙනකොට ආයි නිපදවනවා. ගෙවෙනවා ආයි නිපදවනවා. ගතත් ගෙවෙනවා ආයි නිපදවනවා. ගෙවෙනවා නිපදවනවා. ඔය හිතයි ගතයි දෙකම ගෙවෙන ගෙවෙන ගන්න නිපදවන ශක්තිය වැයවිලා. ඉතින් කර්ම ශක්තිය කියප එක වැයවිලා වැයවිලා අවසාන වුණාට පස්සේ තව දුරටත් හිත ගොඩනගන්න ගත ගොඩනගන්න බැරි වෙනකොට දෙකම ඉවරයි. කොයිලා හරි වෙච්චාද කියනවා මරණයටපත් වුණා. ඒ ක්‍රම එක ඒකත් විවිධ ක්‍රම වලින් තමයි මරණයටපත් වෙන්නේ තියෙන්නේ. ওই දෙකම එකට ඉදුණොත් මොකද වෙන්නේ? හෙදෙන කියනවා උභයක්ක මරණය. අර දෙකම ඉවරයි. කර්ම ශක්තියත් ඉවර වුණා. ඒකෙන් හිත ගොඩනගන එකත් ඉවරයි. ගත ගොඩනගන එකත් ඉවරයි. හැබැයි අවිද්‍යාවෙන් තවදුරටත් සකස් කරලා තිබුණා. මොකද කරන්නේ? අවිද්‍යා සංකාර සංහා උපාදාන බව හදලා තිබුණා නම් එන්නේ. කොච්චර සීනතෝ හිටියා කිව්වත් හදලා තියෙන එක ක්‍රියාත්මක කරනවා ඊළඟ. කර්ම බව හදලා තිබුණා. උප්පත්ති බවට අවශ්‍ය වෙන කාරණේ ඔතනින් සිද්ධ කරලා දෙනවා. ඒ කර්මජ රූපයන්ගෙන් හදලා කර්ම වශයෙන් හටගත්තා විපාක ජීත්‍ය ගොඩනගලා ඊළඟ ප්‍රතිසන්දිය ලබා දෙනවා. සීනතෝ හිටියා කිව්වත් ඒක හරියන්නේ නැහැ. ඒ මෙලොව සීනත්. ඒ අවස්ථාවේ සිහි දිනවා. හදලා දෙනවා ඒ හිත. දුන්නාට පස්සේ දැකෙනවා දැනෙනවා ඒ ප්‍රතිසන්දි මොහොතේ පටන්. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒක දැනගන්න ඕනේ. මනෝ පුබ්බංගමා ධම්මා කියන්නේ මේ මනගත් ඒවා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔය මනින ඒවා මුල් කරගෙන. දැන් ඔය කියන්නේ චෛතසිකයන්ට හිත ප්‍රදානයි. හිත පෙරට කරගෙන තියෙනවා මේ ආදි වශයෙන් තමයි මේකට සිංහලට විග්‍රහ කරලා තියෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා කියලා කියන්නේ මේ ධර්ම කියලා කියන්නේ මොනවද? ඇයි ධර්ම කියන්නේ? ලෝක ධර්ම. මේ ලෝකයා කියලා දරණ හැකක් හැදෙනවා. මොනවද දරන්නේ? යමක් යම් තැනක එකතු කරලා තිබ්බොත් ඒ ආකාරයෙන් පිහිටන්ඩ නිකම් බෑ ශක්තියක් ඕනේ. ජලයේ එක තැනක. පරවියේවත් අද දේවල් තව තැනක. උෂ්ණයේ තවත් පැත්තක. වායුව තවත් පැත්තක. ඊට පස්සේ ඕකෙන් ජල කොටසකුයි, තද කොටසකුයි, උෂ්ණ කොටසකුයි, වායු කොටසකුයි සම්පීඩනය කරලා යම් තැනක යමක් ගොඩනගලා තියෙනවා. දැන් මේක ඉබේ වෙන්න බෑ. ඒක තමයි ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියන මේ ලෝකයේ තිබෙනා වූ සත්වයක් නොවන නිස්සත්ත්ව වූ නිජීව වූ ද්‍රව්‍ය වස්තු වශයෙන් සම්මත වෙලා තියෙන ජලයයි, පසයි, ගින්නයි, හොලගයි කියලා කිව්ව මේකෙන් කෑලි කෑලි එකතු කරලා ඔය ටිකෙන් කෑලි ටිකෙන් හදලා ඉතින් සම්පීර්ණය කරලා ඉතින් ධාතු හතරකින් කයක් හැදුවා. මෙන්න මේ කය බෙදලා බලපල්ලා වගේ තිබෙන ඔය ටිකයි කියන. අන්න එකතු කරුවා හැදුවේ මේ මස්ලේ කය. දැන් මේ මස්ලේ කයක් වශයෙන් අහක තිබිච්ච වතුර කොහොමද මෙදෙන්ට ආවේ? තවත් වතුර තියෙනවා ගන්න ක්‍රමයකට ඇදලා ගත්තාම ඇඟට දාලා උරා ගන්න. මොනවා හරි ධාන්‍ය වර්ග ආදිය කනවා. ඒකෙ තියෙන සද කොටස් උරා ගන්න. උෂ්ණ කොටසක් ඒකෙ තියෙනවා ඒකත් ඇදලා ගන්න. වායු කොටසකුත් ක්‍රියාත්මක වෙනවා අරගෙන. ඔය හතරේ සම්පීඩනයකින් කය කියලා එකක් හදලා ක්‍රියාත්මක වෙනවා. දැන් මේ ක්‍රියාපද්ධතිය හටගත්ත අහගේ තිබෙන කෑලි හතරක් එකතු කරනවා. මෙන්න මේක යම්කිසි දෙයක් විද්‍යාමාන කරලා දරා හිටියා. ඒ කෑලි හතර එකතුලා යම් ක්‍රමයේ දරා හිටපිට අපි කය කිව්වා. කය දරන මොනවද? ධාතු හතර. ධාතු හතර ධාතු හතරේ ශක්තියක් තිබුණේ නැහැ දරන්න. ඒව තත්වත් නෙමෙයි ජීවිත නෙමෙයි. එහෙනම් යම් කිසි ශක්තියක් ඕනේ ධාතු හතර මේ විදිහට කය හැටියට දරාගෙන ක්‍රියාත්මක වෙන්න යම් කාලෙ. අන්නේ ශක්තිය මොකද්ද කියලා බලපුවා කියනවා. මෙහෙම එකක් හදාගෙන අර ලෝකයක් ඇතුළු කරන්න හදාගත්ත මානසිකත්වයක් ගොඩනගලා ගොඩනගුවා ශක්තියක්. ඕක කියවා කර්ම ශක්තිය. ගොඩනගපු කර්ම ශක්තිය තමයි උප්පත්ති බව කියන එක හදාන්න හේතු වෙන ශක්තිය. ඒකෙදි ගැප්පෙච්ච ශක්තිය තමයි ඒක තියෙනකන් හදා දෙනවා. අපි කියලා කියන්නේ ජීවත් වෙනවා කියන. පැවැත්ම ගෙනියනවා. ඒ පැවැත්මේ ස්වභාවය තමයි හැර රූප වේන එක, කන්ට ශබ්ද ඇහෙන එක, නාසයේ ගන්ධේ, දිවේ රසේ. ඉතින් ආවර්ජනා කිරීම ස්වභාවයෙන්ම සතර පුරුද්දටම ආවර්ජනා කරන්න පුරුදු වෙලා තියෙනවා. ආසාවක් ඇතත් නැතත් ආවර්ජනා වෙනවා. ඉතින් ඕක යම් කිසි විදිහක භාවනාවකින් ප්‍රගුණ කරගෙන භාවනාවකින් පාලනය කරගෙන හදාගත්තොත් ආවර්ජන නොකර ඉන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. එහෙමත් ක්‍රමවේද තියෙනවා. එහෙමනොත් එහෙම නිරෝධ සමාපත්තිය සමදිනුත් ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, ගඳ සුවඳ ඇහෙන්නේ නැහැ, රාද ඇහෙන්නේ නැහැ, ස්පර්ශ දැනෙන්නේ නැහැ, හිතක් කියන එකක් ගොඩනගින්නේ නැහැ. ඒ තව ක්‍රමයක්. ඒක ප්‍රගුණ කරගත යුතු සමාධි භාවනා ක්‍රමයක්. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අර හසල පුරුද්දට ආපෙකට නිග්‍රාන්තලෙන් ආවර්ජන වෙනවා. ඇර රූපයක් එනකොටම බලනවා නෙමෙයි පේනවා. කන්ට සද්දයක් එනකොට අහන්න ඕනේ ඇහෙනවා. ආග්‍රහණය කරනකොට ඉබල ගන්න ඕනේ දැනෙනවා. ආග්‍රහණේ ගන්ධය හොසුවන. කටට මොන හරි ආහාරයක් ගන්නකොට රා හිත හිතා ගන්න ඕනේ දැනෙනවා. ඇඟට මොන හරි ගෑනට ස්පර්ශ වෙනවා. ඒක දැනෙනවා. හිතේ ස්වභාවයක් තියෙනවා. අරමුණක් එනකොට ඒක හිතෙනවා. නැත්නම් හිතර ගොඩනැගිලා එනවා. හිතර දැනෙනවා. ඉතින් මෙන්න මේ දැනෙන ස්වභාවයක් එනකොට වේදනා සංඥා කියන දෙකත් එකලා ඇතනින් ඇවිදින හිට ස්පර්ශ වේදනා සංඥා ගොඩනැගිලා එතකොට හිත කියන එක ගොඩනැගිලා එනවා. ඒක විපාක වශයෙන් චේතනා වලින් සංඛාර ගොඩනැගෙනවා. හිත ගොඩනගෙන චේතනා සංඥා චේතනා කියන ඒකාග්‍රතාව කියලා කියන්නේ ඒතර විසිරවන්න නැතුව ඒක පවත්වන්න යමක් ගොඩනැගුවේ කුමක් හදන්නද? ඒදී හැදිනකන් ගොඩනැගෙනකන් එකින් එක චිත්තක්ෂණ හැයනකට වැඳවාගි මොහතක අතීත චිත්තක්ෂණයකට වැඳලා වර්තමාන අනාගතයට සම්බන්ධ කරලා අතීත අනාගත වර්තමාන තුන් කල් පොදියක් හදනවා. හදලා හිතන් සම්පීර්ණ හැදුවර පස්සේ දැනෙන හිත කියලා එකක් එනවා. අන්නර මූලික ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාවින් ජීවිතේ දිවිෙන් ජීවත් කරනවා. කර්ම ශක්තිය මානසිකාරයේ කිරිකෙන් ක්‍රියාත්මක කරලා මනස ආවර්ජන කරනවා. ආවර්ජන කරනවා දැයින්න පටන් ගන්නවා. දැන් මේ සත්‍යයේ මම කියලා කෙනෙක් මෙතන පේනවානේ දැනෙනවානේ කියන සත්‍යය වැටහෙනවා. හිතක් තියෙනවා කියලා වැටහෙනවා විදිහ. මේක තමයි මූලික චෛතසික හත. ආයතන හතේද ලෝද්‍රව දිරන හතේද ඔය හත එහෙම නැත්තේ නේ. ඔය හතින් තමයි හිත පහළ වෙන්නේ කොච්චර හරි මුල. ඊට පස්සේ බාහිර දැනෙනේ අපේනේ අපින් කළා මනෝ මානසං ආදී වශයෙන් බාහිර ලෝකේ ගත්තාම තමයි හිතේ කියන එක අවස්ථාවෙන් අවස්ථාවට යන්නේ. මානසං කියන අවස්ථාව ඉක්ම යන්නේ රහතන් වහන්සේ. අනිකයි තමයි හදයන් හැදිලා පණ්ඩලා මනෝ මන ආයතන ආදී වශයෙන් ගිහිලා අර අවිද්‍යා සාගත තීර්ථාකල් විඥානය පහල කරන්න ඒ විදිහට හේතු වෙන්නේ. අනිකයි විඥාන අවිද්‍යාවෙන් තොරයි. එහෙනම් කර්ම විපාකින් ආපෙක උන්වහන්සේ පිරිනුවම් පානකන් ඒ විඥානේ ඉන්න පුළුවන්. එන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන, රාතන් වහන්සේලා තේනවා. හැබැයි ආවට විඥානියන්ගේ යථා ස්වභාවය දන්නේ නිසා එහි චන්දරාගයක් නැහැ. ඒකයි රාතන් වහන්සේගේ තියෙන වෙනස. හරි ගැඹුරු විඥානවත්ින් තිය හොඳට නිතර අහලා තෝරා ගන්න ඕනේ. ඉතින් මනෝ පුබ්බංගම ධම්මා. ওই ධරණේම තමයි ওই තියෙන්නේ. ඇස කන දිව නාසය ශරීරය කියන එක නිකන් හැදුන්නේ නැහැ. යමක් නිසා කර්ම ශක්තිය හේතුවෙන් සකස් වෙච්ච ක්‍රියාවකිය නිසා ඒ ශක්තිය තියෙන එක ධරණ. ඒවට ගෝචර වෙන්න හටගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ගිර දෙන්නේ යමකින්ද. ඒවත් ලෝකේ දරලා සකස් වෙනවා. අර දුන්න කර්ම ශක්තිය නිෂ්පාදනය කරලා දුන්න එක උතුජ රූප කලාපවලපත් වෙලා ඒ ගැබ්බෙච්ච ශක්තියෙන් ඒවා දරනවා. දරන නිසා ඇහැ රූප, කන ශබ්ද, නාස ගන්ධ, දිව රසය, කය පොට්ටබ්බ, මන ධර්ම කියන මේවා දැරීම මුල් කරගෙන පරිදීන් නිසා. අන්නේ දැරීමේ ක්‍රියාවලියක් වශයෙන් ওই ටික සකස් වෙලා එනවා. ඕකනේ පූර්වාංගම උනේ ওই මැනගත වැඩ පිළිවි. මනෝ පූර්වාංගම. චිත්තයෙන් පූර්වාංගම වෙන්නේ චිත්ත දිනු ප්‍රපාසර විදම්බික චිත්ත දිනු බාල කෙලවර කරනවා මිස ආයි ලෝකේ හදන්නේ නැහැ. එහෙනම් මේ මනෝ කරන්න පටන් ගත්තාම ඒ දාකල් ඒ මනෝලි යමක් නිස්පාදනය වෙනවාද ඒ ක්‍රියාවලිය වෙනවා. හැබැයි ඕක අර හදයන් කියන දෙයට ආවට තමයි සතර ගමනක අත්‍යවිදි පරිසන්දි ඇති කරන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් රහතන් වහන්සේලා ගත්තල චිත්ත මනෝ මානසං ওই ඩික තියෙන නිසා ඕකෙන් ලෝකානුකම්පාවි විවිධ අදිෂ්ඨානයන් කියලා තුන් හතරක් පිරිනවා පානවල අරු දහස් ගණන් ගිහිල්ලා උන්වහන්සේලාගේ අදිෂ්ඨාන කරුටි ක්‍රියාත්මක වෙනවා ලෝකෙ. ඒවා සිද්ධ වෙනවා. හැබැයි සතර ගමනට හේතු වෙන ශක්තියක් ඒ බෑ නේ. ඉන්ද්‍රිය අධිෂ්ඨානය වැඩි ලෝකානුකම්පාවයි අපි නම් අධිෂ්ඨාන කරනවා බුදුරයන් වහන්සේලා, රාතන් වහන්සේලා, ඊට අවිඥා බලයෙන් අධිෂ්ඨාන කරලා තිබ්බහම උන්වහන්සේලාගේ ධාතු ක්‍රියාත්මක වෙලා ඒ විදිහට පවතිනවා. ඉතින් වන්දනා මාන කර ගැනීමට ඒ කල් පවතිනවා. ඒක අපි විනාශ කරන්න බෑ. අධිෂ්ඨාන බලයෙන් තියෙනවා. එහෙම ශක්තියක් එකලා ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒව යම් යම් ආශිර්වාද ගැප් කරලා තියෙනවා. අනුකූල මානසිකත්වයක් ඇති කරගත්ත යම් කිසි වන්දනා මාන පූජා සත්කාර කරනකොට අර ශක්තිය ඇදලා ගිහිලා ඉතින් බුද්ධිලාගේ මාස ප්‍රබෝධ කරලා ක්‍රියාත්මක කරලා තිනවා. ඒ ශක්තිය තියෙනවා. ඒ නිසා ධාතුන් වහන්සේලා වන්දනා කිරීම ආදී නිකන් ඇට වැන්දා කිව්වට එහෙම හරියන්නේ නැහැ. ඒක මුලාව නිසා දැන් නැති අය කියන කතාව. ඇටවලට කවුද වඳින්නේ? අපි නම් ඕවා කරන්නේ නැහැ. ඔය මොඩේ කිව්වට ඒක එක්කෙනා එක එක මතම ප්‍රකාශ කරනවා. නිකන් ඇට කැලි බලු ඇටයි බලල් ඇටයි වෙනයි. මිනිස් ඇට වෙනයි ධාතුන් වහන්සේලා කියන ඒවා එහෙම සම කරන්න බෑ. ඒතොල විශේෂයක් තියෙන ඇට කැලි තමයි. ඇට කැලි නට බලු ඇට බලල් ඇට ගින්දර නිවිච්චලන ධාතුන් වහන්සේලම ගින්දර එහෙම හොච්චන්න බෑ. දැන් ගින්දර නෙමෙයිලා නැහැ නිසා ධාතුන් වහන්සේ එහෙම විදෙන්නේ නැහැ. හැබැයි පරිසරණ එහෙම කරන්න ගියොත් ඒක කුඩු වෙන්නත් පුළුවන්. ඒ වගේ පරිසරණ සෙල්ලම් වල නෙමෙයි. ඒ වගේ අවස්ථා තියෙනවා තේරුම් ගන්න යහපතට අදිෂ්ඨාන කරලා ඒ කාල සීමා සාසන අතර දාන දක්වා අදිෂ්ඨානයක් තියෙනවා. ඒ ධාතුන් වහන්සේලාගේ ශක්තිය වන්දනා කරලා කෙනාට සිහි කරමු කෙනාට බව ඒ ශක්තිය විදිහට ආරස්සාවක් සැලසෙනවා. ඒ ආරස්සාව තුළින් තමන්ගේ අනන්ත කාලයකට ආපු මානසිකත්වය වෙනස් කරගන්න අනුසී විදගන්න හේතු කාලගෙන විශාල උපනිශ්‍රියක් ලබා දෙනවා. ඒ මාත්‍ය ඇතුළු කරින්කින් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණේ පිට කටයුතු කරන කෙනාට තිසරණේ මහා ආශිර්වාදයක් ගොඩනගනහම අර අනන්ත කාලයක් තිස්සේ රාග දේශ මොහසකතාව මානසිකත්වයේද අපි ආපහු ඒ පැත්තට පෙරළන්න බැරි වෙන්න රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත නඟුර ගන්න අවශ්‍ය විශාල උපනිශ්‍රියක් ලබා දෙනවා. ඒක විහිලා ඉන්න අපිට ප්‍රඥාව ප්‍රගුණ කරගෙන නිවන් අවබෝධ කරගන්න ලොකු වාසනාවක් ලැබෙනවා. තිසරණී ආශිර්වාදයමයි ලැබෙන්නේ.